නිවේදනය අද දින පාර්ලිමේන්තුවේ රැස්වීම අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ අංක 1 දරණ කාරක සභා කාමරයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ අන්තර්ජාතික අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සහ SAC පාර්ලිමේන්තු සංගමයේ යන සංගම්වල ඒකාබද්ධ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වන ලෙස සියලුම ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමි. නිවේදන දෙක අද අවැය විවාදේ ඡන්දය විමසීම පැවැත්වෙන අවසාන දිනේ. ඒ නිසා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. කරුණා කළා තමන්ට නියමිත කාලයේ නාස්ති කරන්න නැතුව ඒකෙන් ප්‍රයෝජන ගන්න. කුමන හේතුවක් නිසාවත් සවස පහෙන් පසු කාලය දීර්ඝ කිරීමට තීරණය නොකළ බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හරියට හවස පහට ඡන්දය විමසීම පැවැත්වීමට කටයුතු කරනවා. ඒ අතරතුර කිසිම මන්ත්‍රීවරයෙකුට කතා කර ගැනීමට නොහැකි වුණොත් ඒ ගැන අපි කණගාටුව ප්‍රකාශ කරනවා. කවුරුත් සහයෝගයෙන් මේ කටයුතු අද අවසන් කරමු කියන ඉල්ලීම මේ අවස්ථාවේ කරනවා. විපිලේකනාදී පිළිගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 6 සහ 7 වෙනි කොටස් මම ඉදිරිපත් කරමි. සභානායකතුමා
මුදුනේ කළ යුතුයි යෝජනා කරන්න.
හරි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලිපි. මුදල් අමාත්‍යතුමාගේ.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා මුල්ලි ප්‍රකාශන, 2014-17 වාර්ෂික සඳහා රාජ්‍ය කස්සා යුනියන් බැංකුවේ වාර්ෂික වාර්තා සහ මුල්ලි ප්‍රකාශන, 2019 වර්ෂය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව හා මුල්ලි ප්‍රකාශන, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්ක සභාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ, වෙළ සංරක්ෂණ හා වෙළ කළමනාකරණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ දෙපාර්තමේන්තුව ස්ථාවර නියෝග 119-4 ප්‍රකාර නිරීක්ෂණ සහ ගනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව, 2011-18 දරණ වරාහ ගුවන්තොටුපළ සංවර්ධ බදු පනතේ තුන වරාන් තුළ වගන්ති අරිතේ වරාහ ගුවන්තොටුපළ සංවර්ධ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය විසින් පනවන ලදුව 20-20 සැප්තැම්බර් 2 දින ඇති අංක 21-91 ඇලීරක් 25 දරණ අතිවිශේෂ කැසට් පත්‍රය පරකරන ලද නියෝගය, 2011-18 දරණ වරාහ ගුවන්තොටුපළ සංවර්ධ බදු පනතේ 3-3 වගන්ති යටතේ වරාහ ගුවන්තොටුපළ සංවර්ධ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රේසින් පනවන ලදුව 20-20 ඔක්තෝබර් 23 දින ඇති අංක 21-98 ඇලීරක් 57 දරණ අතිවිශේෂ කැසට් පත්‍රය පරකරන ලද නියෝගය, 2011-18 දරණ වරාහ ගුවන්තොටුපළ සංවර්ධ බදු පනතේ 3-3 වගන්ති යටතේ වරාහ ගුවන්තොටුපළ සංවර්ධ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රේසින් පනවන ලදුව 20-20 ඔක්තෝබර් 26 දින ඇති අංක 21-99 ඇලීරක් 2 දරණ අතිවිශේෂ කැසට් පත්‍රය පරකරන ලද නියෝගය, 2011-18 දරණ වරාය ගුවන්තොටුපළ සංවර්ධ බදු පනතේ 3-3 වගන්ති යටතේ වරාය ගුවන්තොටුපළ සංවර්ධ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය විසින් පනවන ලදුව 20-20 නොවැම්බර් 28 දින ඇති අංක 21.03 ඇලීරක් 37 දරණ අතිවිශේෂ කැසට් පත්‍රය පරකරන ලද නියෝගය, 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු විශේෂ විධිදාන පනතේ 3-3 වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය විසින් පනවන ලදුව 20-20 අගෝස්තු 21 දින ඇති අංක 21-89 ඇලීරක් 37 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය පරකරන ලද නියමය, 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3-3 වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය විසින් පනවන ලදුව 20-20 ඔක්තෝබර් 12 දින ඇති අංක 21-97 ඇලීරක් 3 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය පරකරන ලද නියමය, 2003 අංක 25 දරණ මුදල් පනතේ 2-1 වගන්ති යටතේ අපගමන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය විසින් පනවන ලදුව 20-20 සැප්තැම්බර් 21 දින ඇති අංක 21-94 ඇලීරක් 6 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය පරකරන ලද නියමය, 2008 අංක 14 දරණ කුමාපය සංවර්ධන ව්‍යාපෘති පනතේ කුමාපය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය විසින් පනවන ලදුව විසවිසි නොවැම්බර් 10 දින ඇති අංක 22.1 ඇලි රකය දන අතිශේෂ ගැසපත් පරිගණක නියමය 2008 අංක 14 දන්න ක්‍රමපාය සංවර්ධන ව්‍යාපෘතිය පනතේ ක්‍රමපාය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ මුදල් අමාත්‍යසේ පන ලදුව විසවිසි නොවැම්බර් 16 දින ඇති අංක 22.2 ඇලි රත්තර දරන අතිශේෂ ගැසපත් පරිගණක නියමය සහ 2008 අංක 14 දන ක්‍රමපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3-4 වගන්ති යටතේ ක්‍රමපාය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ මුදල් අමාත්‍යසේ පන ලදුව 2020 නොවැම්බර් 24 දින ඇති අංක 22.3 ඇලි රක් 16 දන අතිශේෂ ගැසපත් පරිගණක නියමය මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, මෙම වාර්තා නියෝග සහ නියමයන් රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ තීමක දෙවිතියයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා යාපන විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2019 වර්ෂය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2019 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් සහ 2019 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වගන්තියේ පළවන උපවගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලයේ තොරතුරු පද්ධතිය ආයතන පද්ධති අධ්‍යයන අංශයක් සහ රසායන විද්‍යා අධ්‍යයන අංශයක් පිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2020 ජනවාරි 30 දින ඇති අංක 2.1.6.41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. ස්තුතියි ගරු කථානායකතුමා.
තරුණ හා ක්‍රීඩා කටයුතු ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015, 2016 සහ 2017 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යාතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා තරුණ හා කටයුතු ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ යෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්වීම අනුර ප්‍රියදර්ශනී යහපම.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවට යොමු කරන ලද 2043 දරන රක්ෂණ කර්මාන්තයේ විධිමත් කිරීමේ පනතේ නියෝග සම්බන්ධව කී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු සියඹ රංජිත් සියඹලා පිටියා මුතුමා. කාලය ඔව් බුද්ධිගතිනු.
මේ සාමාන්‍යයෙන් අයවැය විවාදයේ අන්තිම දවසේ අයවැය ඉවරුනාම ඔබතුමාගේ භෝජන සංග්‍රහයට කලින් තියෙනවා මේ අර ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංසදයේ IPU, ඊළඟට පොදුරාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංසදයේ CPU සහ SAC පාර්ලිමේන්තු සංසදයේ SAC යුනියන් එකේ ඒකාබද්ධ කමිටුව. එතකොට සාමාන්‍යයෙන් මීට කලින් නම් උදෑසන සියලු මන්ත්‍රීතුමන්ලට ලියුම් ටික දැන්ට ඇවිල්ලා තියෙනවා. ඒක හරි. නමුත් කථානායකතුමාගේ නිවේදනයක් විදිහට සම්මාන
ඔබතුමා ඉදිරිපත් කරනවා. ඔබතුමා අහගෙන හිටියේ නැති එක ගැන මම කනගාටු වෙනවා. ඔබතුමා අප්‍රමාද වුණියයි. ඔහොම ගත්තහම අද දවසේ කාලය අවසන් වෙනවා නිකම්. ඔව් කියන්නේ.
කාරණා පිළිබඳව 91 යටතේ වතුවිච්ච කාරණා පිළිබඳව. දැන් මේ මෙතුමාගේ ඔබතුමාගේ භෝජන සංග්‍රහය පිළිබඳව අපිට බොහොම ස්තුතියි. හැබැයි ගරු කථානායකතුමා පුවත්පතක් තිබුණා මේ වෙලාවේ මේ මොහොතේ කොරන්ටයින් තියෙන වෙලාවේ 225ම කැඳවනවා. තවත් විශාල ප්‍රමාණයක් එනවා. ඉතින් මං අහන්නේ රටේ සමාජයේ ජනතාවර කන්න වෙලා නැති වෙලාවේ මම ඔබතුමාගේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා මේ යන වියදමත් මෙන්න මේ කොවිඩ් ප්‍රශ්නේ වියදන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද අපි මතක අපි කරු ජයසූරිය කථානායකතුමා පාස්කු බහාරේ දවසේ මේ කථානායකතුමාගේ භෝජන සංග්‍රහය තිබුණේ නැහැ. ඉතින් මං හිතනවා මේ වෙලාවේ ඔබ ආණ්ඩුවටත් හොඳයි ඔබතුමාටත් හොඳයි යම් ගන්න. මොකද මේක සම්ප්‍රදායක තියෙන එක මේක නැති කරන්න කියලා නෙමෙයි. මේ මොහොතේ පුළුවන් නම් ආණ්ඩුවක් හැටියට කථානායකවර හැටියට මේක පරාද වියදමක්.
හොඳයි, ඒ ගැන කල්පනා කරලා බලන්න. කරු රංජිත් සියඹලා පිටිය නියෝජ්‍ය කතානායකතුමා.
ගරු කතානායකතුමනි, රුවන්වැල්ල කහටගස්තැන්න අංක 332 විශ්වධර්ම ස්ථානයේ පදිංචි ඥානප්‍රියදර්ශනී තෙබු ලන්ද මහත්මියගෙන් ලැබුණු ප්‍රේක්ෂමක්ද, යටි අන්තර කොළම්පාර අංක විශ්වධර්ම ස්ථානයේ පදිංචි RADS ජයවර්ධන මහතාගෙන් ලැබුණු ප්‍රේක්ෂමක්ද, යටි අන්තර වැලිහෙල් තැන්න වීරගල්ල යන ලිපිණියේ පදිංචි WA රණසිංහ පෙරේරා මහතාගෙන් ලැබුණු ප්‍රේක්ෂමක්ද පිළිගන්වමි.
මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, උඩුදුම්බර බෝපිටිය පන්වැන්ඩුල්ල අංග 8 දරණ ස්ථානයේ පදිංචි කේම් කුලතුංග මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
දැසිරි ජයසේකර මැතිතුමා. මොහන් ප්‍රියදර්ශන සිල්ලා මැතිතුමා.
ගරු කතානායකතුමනි, දොඩන්දුව හෙන්නතොට පදිංචි සුනිල් ගංගේ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
දීවි චානක මැතිතුමා. ඩිලන් පෙරේරා මැතිතුමා.
ගරු කතානායකතුමනි, බදුල්ල 290 තෙල්වැද්ද පාර පල්ලෙවත්තන් ලිපිණි පදිංචි RD සිරිසේන මහතාගෙන් ලැබුණ පෙත්සම පිළිගන්නවා.
ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා. චාමර සම්පත් දසනායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, බණ්ඩාරවෙල හම්පරාව අංක 425 දරණ ස්ථානයේ පදිංචි AM නසීර් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. බුද්ධිගපති
කතානායකතුමනි, A1 ඔව්, A2 නැත. විභාග පමණක් ඉලක්ක කරගෙන දහම් පාසල් අධ්‍යාපනයේ සිදු නොවන අතර සාරධර්ම ප්‍රගුණ කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. A3 නැත. දරුවන්ට යහපත් ගුණධර්ම පුහුණු කිරීමට 5A2 සඳහන් පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. A1 ඔව්. A2 මේ සඳහා පාත සඳහන් පියවර රැසක් ගනිමින් තිබේ. සෑම සිසුවෙකුටම ප්‍රායෝගිකව බෞද්ධ දර්ශනයේ වත්පිළිවෙත් අධ්‍යයන හා පුහුණුව උදෙසා දාම් පාසල විහාරස්ථානය ආශ්‍රිතව පැවැත්වීමට දිරිගැන්වීම. සෑම සිසුවෙකුගේම ධර්මාවබෝධය මැනබැලීම සඳහා පමණක් විභාගයක් පැවැත්වීම. 3 දහම් පාසලක ක්‍රියාකාරකම් සිදු කිරීමේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් බහුල කරලීමේ අදහසින්ම සකස් කර ඇති දහම් පාසල් කළමනාකරණය පොත සෑම දහම් පාසලකටම බෙදා දීම. 4 දහම් පාසල තුල හා බාහිරව දරුවන්ගේ යහපත් චර්යාවන් ප්‍රගුණ කරවීමට දිරිගැන්වීම උදෙසා ප්‍රායෝගික ප්‍රගති වාර්තාවක් ලෙස සෑම දහම් පාසල් දරුවෙකුටම සාධු චර්යා පුස්තකය නමින් ප්‍රගති සටහන් පොතක් නිකුත් කිරීම. 5 දහම් පාසලේ සෑම ශ්‍රේණියකම පෙළපොත්වලට අදාළව ප්‍රායෝගිකව දහම් කරුණු ඉගැන්වීම පිළිබඳ උපදෙස් ඇතුළත් ගුරු අත්පොත ලබා දී. 6 දහම් පාසල් දරුවන්ට භාවනා පුහුණුව බුදු දහම සම්බන්ධ නිර්මාණවලට අවස්ථාව සැලසීමට පුවත්පත්වලට ඉඩ ප්‍රස්ථා ලබා දීම, ජනමාධ්‍ය ඔස්සේ බුදු දහම සම්බන්ධ දැනුම ලබා දීමේ වැඩසටහන් සංවිධානය නිපුණතා ඇගැයීමේ වැඩසටහන් පැවැත්වීම. 7 දහම් පාසල් දරුවන් ප්‍රායෝගිකත්වයට හුරු කරවීම උදෙසා විවිධ අධ්‍යාපන මට්ටම්වල සිටින දහම් පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමට දිවයින පුරා ගුරු පුහුණු වැඩසටහන් අඛණ්ඩව දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීම. අධ්‍යයන පාඨමාලා හා දැනුම ඇගැයීමට වාර්ෂික විභාග පැවැත්වීම. 8 දහම් පාසල් ගුරු භවතුන් නිස්සරණාධ්‍යාපනයෙන් සේවය කරන අතර ගුරු භවතුන් දහම් පාසල් සේවයේ රඳවා ගැනීම සඳහා සේවය ඇගැයීම, සමාදාන විශ්වකාර පදවි ප්‍රදානය, වෛද්‍යාධාර ලබා දීම, නිලැඳුම් ලබා දීම, වර්ෂයකට එක් වතාවක් රුපියල් 5000ක දීම නවක් ලබා දීම. දහම් පාසල්වල ගුරු භවතුන් දිරිගැන්වීම හා සේවයේ රඳවා ගැනීම සඳහා තවදුරටත් වැඩපිළිවෙල සකස් කිරීමට යෝජිත අතර දහම් අධ්‍යාපනයට ජාතික මට්ටමේදී ඇගයීම් අවස්ථාවක් ලබා දී දහම් අධ්‍යාපනය ධෛර්යමත් හා ශක්තිමත් කළ යුතු බව පිළිගනිමි. ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා විශේෂ භාර ඇමතිතුමාට ඉතාම සවිස්තරාත්මක සාරගර්භ දීර්ඝ පිළිතුරක් ලබා දීම සම්බන්ධයෙන්. මම ඔබතුමාගෙන් පළවෙනි අතුරු ප්‍රශ්නය විදිහට දැනගන්නට කැමතියි. දහම් පාසල් විෂය බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීමේ තත්ත්වයක් තුළ යම්කිසි ඒකාබද්ධ වැඩපිළිවෙලක් විදිහට දියත් වීමේදී මේකේ බොහොම සාධනීය අංශ වගේම යම් යම් ගැටලුත් තියෙනවා. සාධනීය අංශයක් තමයි අර අධ්‍යාපනයේ තියෙන මේ රාමුව තුලට ගන්න පුළුවන්. ඒ කියන්නේ වඩා විධිමත් බවට ගන්න පුළුවන්. ඒ වගේම තමයි බුද්ධ ශාසන අමාත්‍යාංශයත් තියෙනකොට ආගමික ඌරුව ගන්න පුළුවන්. ඒ නිසා මේ අමාත්‍යාංශ දෙක අතර ඒකාබද්ධ වැඩසටහනක් විදිහට ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් හදාගෙන තියෙනවද කියලා පළවෙනි කාර්යයේදී.
කතානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශය සමග පමණක් නොවේ, සියලුම අමාත්‍යාංශ සමග අපි අලුත් වැඩපිළිවෙලකට යනවා. ඒකේ සුවිශේෂීකමක් තමයි අධ්‍යාපන අමාත්‍යාංශය. ඒ අනුව ඒකාබද්ධ වැඩපිළිවෙලක් තමයි ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. දැන් සංස්කෘතික අමාත්‍යාංශය හැටියට වෙනම අපි කියන්නේ බුද්ධ ශාසන ආගමික කටයුතු සංස්කෘතික අමාත්‍යාංශය කියලා හැටියට තිබුණාට සංස්කෘතික වෙනම නෑ. අපි ඒවත් ඒකාබද්ධ කරගෙන තමයි ඒ අලුත් වැඩසටහන කරන්නේ.
දෙවැනි අතුරු ප්‍රශ්නේ විදිහට මම දහම් පාසල් ශිෂ්‍ය ප්‍රධානාචාර්යවරයෙක් විදිහට ඉගෙනුම් ගැන්වීම් ක්‍රියාවලියට සහ පරිපාලනයට සම්බන්ධ වෙලා තියෙන නිසා මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. විශේෂයෙන්ම දහම් පාසල් අධ්‍යාපනයේ තියෙන බරපතලම ගැටලුව අතර එක ගැටලුවක් තමයි ප්‍රාථමික ශ්‍රේණිවල සහ 6-7-8 ශ්‍රේණිවල වැඩි ශිෂ්‍ය ප්‍රමාණයක් දකින්නට ලැබීමත් 8-9-10 සහ දහම් අවසාන ධර්මාචාර්ය වෙනකොට අතේ ඇඟිලි 5ට වඩා අඩු දරුව සංඛ්‍යාවක් දකින්නට ලැබීමත්. ඒකට හේතුව තමයි උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සම්ප්‍රදායික විභාග පද්ධතිය. එතකොට ඒ විභාග පද්ධතිය තුළ දහම් අවසාන සහ ධර්මාචාර්ය සහතිකයට දහම් ධර්මාචාර්ය ගුරුවරු බදව ගැනීමේ කාරණයට අමතරව යම්කිසි ලකුණු එකතුවක් විශ්වවිද්‍යාල සහ අනිකුත් කාරණාවලදී එකතු කරන වැඩපිළිවෙළක් සහ පාසලේ දිත් යම්කිසි විදියකට පාසලේ අධ්‍යාපනයත් එක්ක මේක බද්ධ කරලා ලකුණු එකතු කරන ක්‍රමයකට ගියොත්, හැබැයි ඒකම නෙමෙයි, තව කළ යුතු බොහෝ දේවල් තියෙනවා. එවැනි ක්‍රමවේදයකින් ශිෂ්‍ය පිරිස වැඩි කරගන්නත් දහම් පාසලට භෞතික යටිතල පහසුකම්, ගස් යටත් දහම් පාසල් ගොඩාක් ප්‍රයත් වෙනවා. සහ මේ කාරණා දෙක සම්බන්ධයෙන් අමාත්‍යංශ ලබන වර්ෂය සඳහා විශේෂ මැදිහත් වීමකට සූදානම්ද?
ගරු කතානායකතුමනි, කෙටියෙන් දෙන්න තියෙන උත්තරේ තමයි ඔව්. අපි සූදානම් ඒ වැඩසටහනට දැනටමත් අපි සැලසුම් සකස් කරලා තියෙනවා. ඔබතුමා ඔය කියන ආකාරයේ වැඩපිළිවෙලක් දැනටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් එක්ක කරගෙන යනවා. නම ඊට වඩා සක්‍රීය කළ යුතුයි, ශක්තිමත් කළ යුතුයි. ඔබතුමාට තුන්වෙනි අතුරු ප්‍රශ්නයක් අහන්න තිබුණා නම් අහන්නේ දහම් පාසල් මේ අමතර පන්ති ඇයි පවත්වන්නේ කියලා. ඒක නිසා තමයි ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ දහම් පාසලට දරුවෝ එන්නේ නැති. ගරු කතානායකතුමනි, අපේ රටේ ව්‍යවස්ථාවේ වගන්තියක් තියෙනවා. කණ්ඩායමකට පමණක් විශේෂ වෙච්ච තීන්දුව ගන්න බෑ. මෙන්න මේ ගැටලුව අපිට තියෙනවා. නමුත් අපි ඒ කඩයිමත් පුළුවන් තරම් පහු කරගෙන අලුත් ප්‍රතිසංස්කරණත් එක්ක ගමන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.
ඔව් ශ්‍රී රෝහිණී කුමාර විජේරත්න මැතිණිය ප්‍රවාහන මැතිතුමාගේ ඇසීම ඇත. අමරකීර්ති අතුකෝරළ මැතිතුමා කුෂිකරණ මැතිතුමාගේ ඇසීමට නැත. WHM ධර්මසේන මැතිතුමා සෞඛ්‍ය මැතිතුමගෙන් ඇසීමට
අල්ලිලා. මම අහනවා කරු කතා නැහැ.
සති දෙකක් අල්ලිලා
සිටනවා.
චාල්ස් නිර්මල්නාදන් මැතිතුමා වනජීවි මැතිතුමා.
නැක කර සමානව.
උපුල් ගලප්පති මැතිතුමා සෞඛ්‍ය මැතිතුමගෙන් ඇසීමට නැත. වඩිවේල් සුරේෂ් මැතිතුමා මහා මාර්ග මැතිතුමාගෙන් ඇසීම නැත. ආචාර්ය සුරෙන් රාඝවන් මැතිතුමා
ප්‍රශ්න 880-2020 ප්‍රශ්නය ආසමින්.
ගරු කතානායකතුමනි, මම මේ ප්‍රශ්නෙට උත්තර දීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නය අයන්න එක ගම්පෙරළේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණේද? ඔව්. අයන දෙක එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණු කවරේද? රටෙහි යටිතල පහසුකම් ගුණාත්මක තත්ත්වය දියුණු කරමින් ජනතාවගේ ජීවනපාය සංවර්ධනය සඳහා උපකාර කිරීම සහ ආර්ථික සංවර්ධනය කඩිනම් කිරීම තමයි එහි තිබිච්ච අරමුණු. අයන තුන 2018 වර්ෂයේ සමවෙන් ප්‍රශ්නය තුන අයන තුන එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද කාල පරිච්ඡේදය කවරේද? 2018 වර්ෂයේ ජූලි මාසයේ සිට 2019 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා අයන හතර එම වැඩසටහන සඳහා වෙන් කරන ලද මුදල කොපමණද? 2018 සඳහා රුපියල් මිලියන 20,003යි 2019 සඳහා රුපියල් මිලියන 48,000යි. අයන හත් පහ එම වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ලද මුළු ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද? 2018 සඳහා ව්‍යාපෘති 7,308යි 2019 සඳහා ව්‍යාපෘති 105,203යි. අයන හය එම එක් එක් ව්‍යාපෘති සඳහා වැය කරන ලද මුදල කොපමණද? 2018 වර්ෂයේ අනුමත කරන ලද 51,509ක් වූ මුළු ව්‍යාපෘති වලින් ව්‍යාපෘති 7,237ක් සම්පූර්ණයෙන් නිම කරන ලද අතර ව්‍යාපෘති 171ක් අර්ධ වශයෙන් නිම කරන ලදී. ඒ අනුව අවසන් කර ඇති සමස්ත වැඩවල වටිනාකම රුපියල් මිලියන 5,068කි. 2019 වන දින විට රුපියල් මිලියන 43,338ක වටිනාකමින් යුත් ව්‍යාපෘතීන් 105,203ක් ක්‍රියාත්මක කොට ඇති අතර රුපියල් මිලියන 41,494ක වටිනාකමකින් යුත් ව්‍යාපෘතීන් 101,391ක සම්පූර්ණයෙන් වැඩ අවසන් කොට ඇත. ප්‍රශ්නය අයන හත ගම්පෙරළියේ වැඩසටහන ක්‍රියාත්මක කළ කාල සීමාව තුළදී එම වැඩසටහනට අදාළව අදාළ විෂය භාර අමාත්‍යවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා දරන ලද මුළු වියදම කොපමණද යන්න එතුමා මේ සභාවට දන්වන්නේද? ඔව්. ඒ සඳහා 2019 ජනවාරි 29 සිට 2019 නොවැම්බර් 19 දින දක්වා ගම්පෙරළියේ ව්‍යාපෘතිට අනුයුක්තව කටයුතු කළ ව්‍යාපෘති අධ්‍යක්ෂක වෙත ගෙවන ලද වැටුප් සහ දීමනා 2019 සිට 19 පෙබරවාරි සිට 2019 නොවැම්බර් 19 දක්වා මූලික වැටුප රුපියල් 973,010යි ඉන්ධන දීමනාව 180,711යි දුරකථන දීමනාව 48,650යි. ආයන්න ගම්පිරලි වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද එක් එක් ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන ලද අරමුණු ඉටු වූ බවට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහතික විය හැකිද යන්න කියන්න කියලා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් සඳහන් කර ඇති අරමුණු ලබා ගැනීම ළඟා කර ගැනීම සඳහා නිකුත් කළ චක්‍රලේක අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණ යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි පවසා ඇත. ඒ පිළිබඳව සමාලෝචනයක් මහට දැනට ලැබී නැත. අවශ්‍ය නම් එවැනි සමාලෝචනයක් කළ හැකි බව මා එතුමාට දන්වා දෙනවා. ප්‍රශ්නය ආයන්න නොයසේ නම් මේ මන්ද පැන නොනගී.
ගරු කතානායකතුමනි, ඔබතුමාගෙන් විශේෂ අවසරයක් ඉල්ල ගන්නවා. මට අතුරු ප්‍රශ්න අසන්නට තිබෙන මිනිත්තුක කාලය සහ ගරු ඇමතුමාට පිළිතුරු දෙන්නට තියෙන මිනිත්තුක කාලය මිනිත්තු දෙකක කාලය තුළ මට ප්‍රකාශයක් කරන්න කියලා ඔබතුමාගෙන් අවසර ඉල්ලා සිටිනවා. මම අවසර ලැබෙයි කියලා හිතනවා. ගරු කතානායකතුමනි, මම අද 2020 දෙසැම්බර් වසරේ අපි පාර්ලිමේන්තුවේ රැස්වෙන අවසාන දිනයයි. අගෝස්තු 20 සිට දින 110ක පමණ කාලයක් අපි 9 පාර්ලිමේන්තුවේ රැස්වී සිටිමු.
ඔබතුමාට ඒ ප්‍රකාශය කරන්න බෑ. ප්‍රශ්නට අදාළ ප්‍රශ්න උත්තරයක් ඉල්ල ගන්න පුළුවන්.
මම ඔබතුමාගේ අවසරය ඉල්ලුවේ කරන්න පුළුවන් කියලා බැරනම් වාඩි වෙන්න.
මේ මේ මේක බෑ. මේ වෙලාවේ බෑ. ඒක වෙනම ප්‍රකාශයක් හෙටි කරන්න. ප්‍රශ්න දෙවෙනි වටේ රෝහිණී කුමාරී විජේරත්න මැතිණිය.
ගරු කතානායකතුමනි, රෝහිණි කුමාර විජේරත්න මන්ත්‍රීතුමගේ ප්‍රවාහන මැතිතුමාගේ ඇසීමට තිබෙන අංක දෙක ප්‍රශ්න මම අහනවා.
ඒක සභාගත කරන්න.
ඒක සභාගත කරන්න.
උපුල් ගලප්පති මන්ත්‍රීතුමා ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 3 අමරකීර්ති අතුකෝරළ මැතිතුමා. සභාගත කරන්න.
සභාගත කරනවා.
ප්‍රශ්න අංක 6 උපුල්ගල ප්‍රතිමැතිතුමා. වඩිවේල් සුරේෂ් මැතිතුමා. හරි, භූමි ස්තුති. භූමි ස්තුති. සභාගත කරන්න. පාර්ලිමේන්තුවේ සභානායකතුමා. අන්න එහෙම සහයෝගය දෙන්න හොඳයි හැම තිස්සෙම. සභානායකතුමා. සභා එකඟද? විසි හත දෙක. සොරි 27-2 question, honorable Gajendra Ponnambalam. You can submit the question, but it has not been notified by you in advance to the leader of the house. Then you won't get the reply, but you can.
Honorable Speaker, yesterday when the Honorable Dinesh Gunawardena was in this chamber, I had it hand delivered to him, but the table office contacted me this morning saying that the leader of the house had not received it. I find that quite remarkable because it was hand delivered, and in fact the Honorable Dinesh Gunawardena acknowledged and waved at me when I hand delivered it.
Honorable leader of the house will reply you on this question.
Honorable Speaker, there is a procedure to follow. The procedure has not been followed. Just because I get a document addressed to the Prime Minister, I can't take it unless the procedure is followed. If you want, you could give a ruling on it, but the member cannot just distribute a question and expect an answer. There is a procedure under 27-2. Yeah, no, it has to go through the...
Normal member, you can submit it. The reply will be given later.
No, because Honorable Speaker, you made the point that I had not followed the procedure because the Honorable Leader of the House had not received it. I got it hand delivered to the Honorable Leader of the House in this chamber, and he acknowledged it. Not only that, I personally went to the Prime Minister's office because I have addressed the questions to the Honorable Prime Minister. I personally went to the Honorable Prime Minister's office and delivered it. There is nothing in the standing orders that tells me to do any of that. In fact, all I have to do is hand deliver it to the Secretary General, which I did in the morning personally. And on top of that, to keep the Honorable Leader of the Opposition informed, I hand delivered it to him also. So I can't understand how much more I can do if the point that is being made is that I should not be giving it to the Honorable Leader of the House, rather to his office. I find that quite preposterous. But anyway, I will make the statement and ask the questions. I think it's quite obvious that the government doesn't want to respect me in answering the question today, but that's quite all right. Let me at least make the
statement.
We'll respect any member, the correct procedure followed, sir. This letter has been addressed to the Secretary General. Please, if the Honorable Speaker gives a ruling allowing the member, that is a different matter, but please follow the correct procedure.
It has to be handed over to the Leader of the Opposition in advance.
No. Yes, this is...
Leader of the House. Leader of the House, sorry. That's what I told him. That's why you asked the question and the reply would be given later.
No, but the Honorable Speaker must not, it's quite disrespectful, the Honorable Chief of
No, that was how I was informed.
The Honorable Speaker is making the allegation that I have not followed procedure.
Let me just tell you,
Section 27.2 says this, the Secretary General shall, upon receipt of any notice, in respect of any question, unless the Speaker rules any question out of order. So I only have to hand it over to the Secretary General. No. Section 27.1 also says that it has to be handed over to the Secretary General. There is nothing here that says that I have to do anything towards the Leader of the House.
You have not read the second part of it, provided that any question relating to a matter of urgent public importance may be asked by the Leader of the Opposition or Leader of a recognized political party at a conclusion of questions after due notice has been given to the minister concerned.
To the?
You read it further, standing orders. 27.2.
And that is why I say, Honourable. Speaker, I hand delivered the Section 27.2 question to the Prime Minister's office because
it's okay.
That is whom
it's
I'm asking.
It's okay, Honourable Member. No, why not? Why we waste time? So you had better submit your question. Then the later he will give the answer.
Yeah, but then those statements must not be made, Honourable
okay.
Speaker.
Yeah.
We also
but
can
anyway,
understand
anyway
how
the fact remains.
This.
Anyway, the fact remains that it had not been handed over yesterday. That's all.
It was handed over in the morning.
Yeah, that's right. So that is what
it was handed over in the morning. I personally handed it over. How can you say that I didn't hand it over, Honorable Speaker?
Honorable Speaker, the Leader of the Opposition and other members, other leaders of parties, they are allowed to ask the 27.2 question. Now, there are two ways of channeling the question. One way is to go through the Leader of the Opposition office. The second is the individual party leaders have the right to forward their questions themselves. Now, questions that have to be raised today and replied today have to be handed over in the previous day. Before 12 noon.
Correct.
That's the procedure. So I believe Honorable Ponnambalam had taken the liberty of handing over the question by himself, which he has a right to do. So I don't think we need to waste time. Now that we are quite aware of the relevant procedures, let him raise the question.
Exactly what I said.
And then the government can decide.
Yes. Right.
On providing the answer.
Yes. So go ahead with it.
Thank you, Honorable Speaker. Whereas the World Health Organization's advice dated 24/3/2020 on infection prevention and controls for the safe management of a dead body in the context of COVID-19 clearly noted that, and I quote, people who have died from COVID-19 can be buried or cremated, close quote, and specifically stressed that the dignity of the dead, their cultural and religious traditions, and their families should be respected and protected during the pandemic crisis. And whereas adhering to the set advice of the WHO, the Ministry of Health guidelines on the 27th of March 2020 allowed relatives to see the bodies at the hospital and also permit burial of the dead bodies, and whereas the said government guidelines were amended and the provisional clinical guidelines on COVID-19 and confined patients, confirmed patients, dated the 31st March 2020, instructs that the bodies of those dead by COVID-19, and I quote, should be cremated within 24 hours, open brackets, preferably within 12 hours, close brackets, close quotes, without providing adequate or reasonable justification for departing from the WHO guidelines. And whereas in a letter to His Excellency the President Gotabe Rajapaksa on the 8th of April 2020, four UN special rapporteurs urged to reconsider the provisions of the Ministry of Health guidelines by taking into account of the key considerations provided by the WHO guideline for the disposal of the bodies of human beings diseased from COVID-19 and revise the circular accordingly, and goes on to state, in view of the challenges posed by the pandemic, it is important that the government avoids any unnecessary measures that are likely to raise tensions and are running contrary to the respect of the fundamental human rights of the persons belonging to different communities that exist in Sri Lanka. Arbitrary decisions concerning the disposal of bodies of victims of the COVID-19 may also have the opposite effect of provoking the reluctance of families and communities to report COVID-19 cases in fear that they may unable to ensure proper funeral or burial rites for their loved ones. Ideally, such provisions should be revised in consultation with all concerned ethnic and religious communities and other relevant health experts and stakeholders, close quote. And whereas, though the Constitution of Sri Lanka does not explicitly recognize the right to life, it has been held in the case of Ratnayaka Tharanga Lakmali versus Niroshan Abekun that Article 11, which is freedom from torture, read with Article 13(4), which is freedom from arbitrary punishment, recognizes by necessary implication a right to life. The court advanced this argument in the said case, stating that the Constitution is a living document and should not be construed in a narrow and pedantic manner. The court referred to the values embodied in the Constitution, one of which is the dignity and well-being of the people, as well as Sri Lanka's obligations under various international treaties in reinforcing the right to life. And whereas in the same breath, Article 21 of the Indian Constitution has ensured right to life and a dignified life under Article 21 as a fundamental right, and the Supreme Court through various cases has held that the right to dignity, fair treatment under Article 21 is not only available to the living man, but also his body after his death. The Apex Court had in Permanand Katara versus Union of India held, and I quote, the word and expression person in Article 21 would include a dead person in a limited sense, and that his right to his life, which includes his right to live with human dignity, to have an extended meaning, to treat his dead body with respect, which he would have deserved had he been alive, subject to his tradition, culture, and the religion which he professed. The state must respect a dead person by allowing the body of that dead person to be treated with dignity, close quote. And whereas in the recent case of Pradeep Gandhi versus the state of Maharashtra, the court, by giving reference to the said decision in the earlier quoted case, held that the right to dignity and fair treatment under Article 21 of the Constitution is not only available to a living man, but also to his body after his death, and quote, right to a decent burial commensurate with the dignity of the individual is recognized as a facet of the right to life guaranteed under Article 21 of the Constitution. There is thus no reason as to why an individual who dies during this period of crisis because of suspected or confirmed COVID-19 infection would not be entitled to the facilities he or she would have otherwise been entitled to but for the crisis, the court said in its order. And whereas the new interim guidelines for infection prevention and safe management of dead bodies in the context of COVID-19 released by the World Health Organization on September 4, 2020, notes that based on current knowledge of the symptoms of COVID-19 and its main modes of transmission, droplet stroke contact, the likelihood of transmission when handling human remains is low, and that families can hold funerals in accordance with local customs and standards, and bodies can be buried or cremated according to family preferences. And whereas the UN resident coordinator in Sri Lanka, in her letter to the Honorable Prime Minister, urged the Sri Lankan government to allow the safe and dignified burial of COVID-19 victims on the basis that common assumptions that people who died of a communicable disease should be cremated to prevent spread is not supported by evidence. Instead, cremation is a matter of cultural choice and available resources. According to the World Health Organization guidelines, people who have died from COVID-19 can therefore be buried or cremated according to local standards and family preferences, with appropriate protocols for handling the body. And whereas Muslim religious norms do not permit cremation, and the amended regulation has caused great distress within the community, and as in Islam, fire is connected with hell, and burning the dead is seen as punishment, it is of utmost importance that the bereaved families are treated with sensitivity, dignity, and respect. And recognizing that the grieving process and related formal and informal rituals through which the bereaved mourn the passing of loved ones are important for the health and well-being of the bereaved, and especially for Sri Lanka's Muslim and Christian communities. In these circumstances, we ask the Honorable Prime Minister, who has stood unflinchingly for the rights of global Muslim population from his most formative years in politics to date, and who has taken great pride in identifying himself with the Christian religion in the past, why is it that his government is acting in this most arbitrary manner on this most sensitive matter faced by these very same religious minorities of this country? We ask the Honorable Prime Minister, what is it that prevents this government, even at this late hour, from changing its present course and doing the right thing by Sri Lanka's religious minorities in allowing burials as being practiced by over 190 countries in the world? Thank you.
Yes. Mr. Rao Fakir.
Mr. Speaker, while thanking Honorable Ponnambalam for raising this this morning, I wish to point out that this morning in Daily Mirror, because this also government must take note, that there's a small news item, cremation of unclaimed bodies begin. There are 20 bodies which have been unclaimed by Muslim relatives, next of kin. And this is a civic resistance program that the community has started. And this has far-reaching implications, not only for the government, for the country as a whole. This is a civic resistance that's going to have serious implications, despite the fact that the families affected are suffering severe trauma, because of not accepting these bodies. But then this is a civic resistance movement against the injustice that is being caused to the Muslim community. For God's sake, please have this draconian policy revised, because this has no scientific basis. There are so-called scientific group, and there are so many epidemiologists, including the Honorable Professor Tissa Vitarana, who is a virologist. And there are two, three epidemiologists who have said that this is unfair. And therefore, this must be revised, and I'm pleading on the floor of this House that this be done without any further delay. Because this is a charade that is being carried out to satisfy some extremist elements.
Thank you.
Tanagatumani.
Yes, Mr. Ponnambalam.
In the course of my statement, I referred to various matters. I wish to table those judgments and various guidelines. Thank you.
Fine. Thank you. Yeah.
Honorable Speaker, I gave you a letter yesterday with
please.
Regards to
you
a privilege
will get
issue.
The next,
can I raise
you
it?
Will get the next opportunity. You will get it. Oh.
මරණ පරීක්ෂණ සිදු වුණාද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේකට මුව වෙලා බොරදියේ මාළු බානවා. මේකට බොව වෙලා ආණ්ඩු වෙන අවස්ථා ඉෂ්ට කරගන්නවා. මේ මිනිහ පුච්චන එක හරහා වෙන වැඩ කරගන්නේ. අර රටේ කොවිඩ් නීතිය නෙමෙයි ක්‍රියාත්මක.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි.
සභානායකතුමා.
අපි අද දින වැඩ කටයුතු ඔබතුමා අද දින වැඩ කටයුතු ආරම්භ කිරීමට යෝජනා අංක 1
අමාත්‍යංශ නිවේදන. අමාත්‍යංශ නිවේදන. ඔව් ලීඩර් ද පොසිෂන්.
එතුමා මට දැනුවත් කරා ලිඛිතව ද ෆිනෑන්ස් පිළිබඳ ප්‍රශ්නයට අද පිළිතුරු ලබා දෙනවායි කියලා අපේ නිවාඩ් කබ්‍රාල් මැතිතුමා. මම හිතන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නට ඕනේ ඉස්සෙල්ලා. ඔකුරුම ඉස්සෙල්ලා.
අමාත්‍යංශ නිවේදන මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි.
Oh yes, please. Mr. Ponnambalam.
The House indicate a date when I'll have a reply.
Today of Parliament, this has been debated. Even yesterday, Honorable Hakim repeated the same thing what he said last evening. But in the course of the day, we will give a short reply. But answer your question on the first day of Parliament.
Oh, Sangdar.
Ada patre tibba me murta dehe visakata මරණ පරීක්ෂණය කරන්න නැතුව මෙහෙම මෘතදේහය මෙහෙම
that is exactly what he raised and so it has been repeated
without a postmortem bodies can't be disposed මරණ පරීක්ෂණයක් නැතුව මේ මෘතදේහයන්
it's okay
අදහන භූමදානය කරන්න බෑ
ඔව් මන්ත්‍රීතුමා
තාම කනගාටුදායක තත්ත්වයක් ඊය වෙච්ච දෙයක් තාත්තට අම්මටයි කොරනා නෑ දවස් 20 දරුවට කොරණ වෙලා ඒ ළමයා බලාගෙන ලෝකයේම බලාගෙන ඉඳි ලෝකයේම කඳුළු දක්වන වෙලාවදී මුස්ලිම් අවුරුදු දවස් 20 දරුවෙක් පුච්චලා තිනවා කරුණා කරලා අපේ ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා කථානායකතුමනි මේ දරුවා වෙනුවත් අපිට සහනයක් ලබා දෙන්න
හරි රයිට් බොහොම ස්තුතියි මුදල් අමාත්‍යතුමා එප්නේ
ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි අපි මේ රටේ බෞද්ධ රාජ්‍යයක් විදියට අපි ඉතාමත්ම බෞද්ධකමට ගරු කරන රටක අපේ රත්ගම ප්‍රදේශයේ ඩෙන්මාර්කයේ ඉඳලා
ඒක වෙනම නගන්න
ඔබතුමා
මේ 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 ප්‍රශ්නේ උත්තර දෙන්න හරි ඉන්නේ මුතුම කාලයේ තුරුක අද උදේ ඉඳලා මම කිව්වේ කාලයේ ප්‍රවේශම් කරගන්නමු කියලා ඒක ඉන්නේ ඒක 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 ඒ වෙනම ප්‍රශ්නයක් නේ ඒක. ඒක වෙනම ගන්න. ඔබතුමා වෙනම යෝජනාවක් ගේන්න. ඉවරනේ. ඔබතුමා කරගෙන යන්න මේ මුදල් නමතුමා.
Honorable Speaker, I want to reply to the honorable leader of the opposition. But however, there were some parts of the information that I requested had still not been received by me. So I will reply him on the next day of parliament.